එහෙම තමයි භාවනා කරන අවස්ථාවේ නිදිමත ගතිය ඇතිවීම සිදුවේ. මේ සඳහා උපදේශයක් ලබා දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා. භාවනාව ආරම්භීමට විවිධ අවස්ථාවල බාධා ඇතිවීම සිදුවේ. මේකට මොකද කරන්න කියලා අහන්නේ. මේ භාවනා කරන්න ඉස්සෙල්ලා භාවනාව කරන්නේ මොකටද කියලා ඉස්සෙල්ලා ප්‍රශ්නේ තියෙන්න ඕන. දැන් මේක අපි බලන්න ඕනේ ඉස්සෙල්ලාම රෝගයක්ද කියලා. මොකද මානසික කායික වශයෙන් තෙහෙට්ටුවටපත් වෙලා කායික වශයෙන් ආබාධ තියෙනවා නම් ඒ වෙලාවෙදිත් මානසික ආබාධ එනවා. මානසික වශයෙන් නිදිමත ගතිය ඇති වෙන්න පුළුවන්. ඒක කායික රෝගයක් මිසක් මුල් කරන්නේ එකක් මිසක් මනසේ තිබෙන ආ දුර්වලතාවයක් නෙමෙයි. මේක දැනගන්න පුළුවන් මේ භාවනා කරනකොට ඇතිවෙනා වූ නිදිමත ගතිය මොනවා හරි දැන් ඔය රේඩියෝ එකේ නාට්‍යයක් එහෙම ටීවී එකේ නාට්‍යයක් තියෙනකොට බලනකොටත් එනවද කියලා. ඒක බලන්න ඕනේ තලම හිතලා බලන්න ඕනේ. ඒක බැරිලා හරි කායික රෝගයක් නම් ටීවී එකේ හරි වෙන නාට්‍ය බල බල ඉන්නවා නම් නිදියන්න ඕනේ. කවුරු හරි එක කතා කර කර ඉන්නවා වැඩක් නැති දේවල්. එතකොටත් එනවද? වීරුකොලප්පං කරන වෙලාවක් තියෙනවා. එතකොටත් එනවද? තමන් ප්‍රිය කරන මොනවා හරි දෙයක් ගැන කතා කරනවා කෙනෙක් ඒ වෙලාවේ නිින්ද යනවාද? ඒකත් බලන්න ඕනේ. බොහොම වටිනා දේවල් වුණාට අපි ප්‍රිය කරන්නේ නැහැ ඉස්ස ඉස්සෙල්ල. දුක්ඛා ප්‍රතිපදා. ඒක දුක් ප්‍රතිපදාවක් වෙනවා. හරි අමාරුයි ගෙනියන්න. දන්දා විඥා. ඒකේ ලැබෙන ශක්තිය සුවේ බොහොම ටිකයි. මුලින් පටන් ගන්න එහෙම වෙනවා සමහර කෙනෙකුට. සසරේදී පුරුදු කරලා තිබුණේ නැත්නම් වඩලා තිබුණේ නැත්නම් ගුණ ධර්මයන්ගෙන් ඒ තරම් උඩ ගිහින් තිබුණ නැත්නම් පංචකාම ආශ්‍රේය නම් ඉඳලා තිබුණේ. ඒ කෙනෙක් ඒ නමුත් යම් හේතුවකින් විහෙතුක ප්‍රතිසන්දියක් උපත්තිය ලැබලා හැම හිටියනම් දහමේ වටිනාකමක් දැක්කන මොන වහන්සියක් වෙලා හරි මේකේ ප්‍රතිඵලය ලබන්න ඕනක ලොකු බලාපොරොත්තුවක් ඇති වෙනවා. ඒ වුණාට ඒ වැඩේට වැස්සට පස්සේ අර ඉස්සර විදපු රසය ඒකේ නෑ. සුඛා පරිපදා වෙන්නේ රසයේ මත වෙන්නේ ඒකේ ප්‍රතිඵල ලැබෙන්න ඕන. මුගක් කල් යනවා ඒක. මේ කර්මස්ථානයක් වඩනවා කොහොම හරි මේ නිවන් දකින්න වෙයි නිවන් අවබෝධ කර ගන්න ඕනේ යථාබෝධිය ලබා ගන්න ඕනේ. ලැබිච්ච මේ අධ්‍යයන ප්‍රයෝජන ගන්න ඕන කියලා එහත් තියලා ඉතින් කරගෙන ගියාට. සසිරිදී ওই පංචකාමී අසුරු කරපු රජවරු සිටවරු හිතු දියණියෝ දෙවිවරු දේවාංගනම් ඕවාගෙලා හිටින මේ පංචකාම බලිත වෙලා හිටියනම් එහෙම. ඒගොල්ලන්ටත් නමුත් ඒ කාලේ පින්දහම් කරලා හොඳවා කරපු හේතුවකින් හේතුඵලයක් වශයෙන් මේ උපත ලබා මේ මිනිසිය කියලා හැම විදියටම. ඉතින් ඥානීයට හේතුකාරක වෙච්ච අවස්ථාව නිසා බණහනකොට තේරෙනවා වටිනාකම. ඒ වටිනාකම තියලා මොන තාලෙන් හරි මමත් මේ ප්‍රතිඵලය ලබා ගන්නවා කියලා මේ භාවනා කර ගන්න ඕනේ මේ මාර්ගය වඩන්න කියලා වයිදේට වහිනවා. හැබැයි මේක විතරාග විත දෝෂ විත මොහ වල පිළිලක් නිසා. අර ඉස්සෙල්ලා තිබිච්ච ගති ලක්ෂණේ මේ ගලපන්න බැරුව යනවා. අන්න එහෙම නම් ඇකලුම් හිතක් ඇති වෙනා මොළද? ඒ ඇකලුම් හිත ඇති වෙන්නේ මොකද? වටිනවා කියලා මේක වටිනාකම තේරුම් ගත්තට. ඒක ප්‍රියභාවයේ ගන්න කල් යනවා. නිකා කර්මස්ථානියක් වැඩිමේදී 84000 ධර්මස්කන්ධ දුන්නේ තෝකට. සියල්ලන්ටම සියල්ල ගැලපෙන්නේ නැහැ. කර්මස්ථානියක් වඩනකොට එකපාර මුලින්ම විතරාගී පැත්තටම කර්මස්ථානෙ ඉන්නේ නැහැ. ඒ පුද්ගලයාගේ හැටි හැටියට විවිධාකාර ක්‍රම හටා තියෙනවා. පුද්ගලයා ක්‍රමානුකූලව නැඹුරු කරලා ගන්න ක්‍රම තියෙනවා. දැන් නන්දහා උතුරන්ට අමුත් ජාතිය කර්මස්ථානයක් කායික වශයෙන් උත් මානසික වාසින් මානසික වශයෙන් දෙකම ගලපෙන්න දුන්න ක්‍රමයක් තියෙනවා. මුල හැබැයි රාගීට ඇදලා දැම්මේ නැතුවට රාග පැත්ත වෙන්නලා පටන් ගත්තා. දෙව්ලෝට එක ගිහිලා දේවංගරම් පෙන්නලා ජනපද කල්යاني හොඳද දේවංගරම් හොඳද ඔය ආදිවාසීන් අහලා ඉන් දේවාගරංගේ හැඩරුව විස්තර කරලා අඟපසඟ විස්තර කරලා පෙන්නලා කොහොමද රසනද ඕවා තමයි අහලා එක ඒගොල්ලෝ ගන්නොත් මෙන්න මේ පිළිවෙත පුරා දිහතාව ක්‍රමයක් ඊට පස්සේ දුන්නේ ක්‍රමක්‍රමයෙන් අනුපිළිවෙලින් ඒකෙන් හිත මෙදෙව්වා. ලැජ්ජා නැති වැඩක් කරනවා. අනිකා නිවන් දකින්න භාවනා කරනවා. නන්ද මේ වැඩ කරනදී කාම ලෝකයේ දේවාගරම් පතාගෙන භාවනා කරනවා මොන ලැජ්ජා නැති වැඩක්ද කියලා මේ විදිහට හාවදුර ලවා කොලොප්පං කරේ. ඊට පස්සේ ලැජ්ජා හිතිලා ඒ අදහස වෙනස් කරලා අර ජනපද කල්යාණ ඉගෙන හිතුවිච්ච හැංගීම නැති කරලා හිටන් 10ට ලැබුරු කරපු ක්‍රමය. හැබැයි මේවා අනිකා එහෙම කරන්න දෙන්නේ නැහැ මහ භයානකයි. දෞත්‍රා බුදුරන් වහන්සේ මේ කර්ම විගෝචර කර්මස්ථාන නිසා ඒ මේවා අනිකායට මේ අනිකායට දෙන්න සුසු කර්මස්ථාන එහෙම නෙවෙයි. ඒක උන්වහන්සේමයි දන්නේ මේ පුද්ගලයා මේ මේ ආකාරයෙන් නැඹුරු කරලා මේ තත්ත්වයට පත් කරන්න පුළුවන් කියලා. ඒක සියල්ලන්ට තේරෙන එකක් නෙවෙයි. ඉතින් ඒ නිසා ඒ වගේ යම් කලමස්ථාන තියෙනවා අපි දැන් මේ වගේ අපිට මේ වීතරාගී වීතදෝෂී වීතමෝහි චිත්ත ප්‍රහාදී කියන ಗುಣ මුල් කරගත්තු කර්මස්ථාන ගන්න ඕනේ. මේ නිදිමත ගතියක් ඇති වෙනවා නම් මේ වගේ ගතියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ආලෝක කර්මස්ථානයක් ගන්න කියලා ඉතින්. ආලෝක කර්මස්ථානයක් වඩන්න ඕනේ. ඒ ආලෝක කර්මස්ථානයක් වඩනකොට හිත ආලෝකයේ පිහිටවන නිින්ද නැති වෙනවා. ආලෝකයේ හිත තියන්න ඕනේ. එහෙම ආලෝක කර්මස්ථානයක් කරා වඩන්න ඕනේ. බුද්ධ සූර්යාලෝකයෙන් ආලෝකේත්වා නිවන් සුවයෙන් සූපත් වෙත්තා බුද්ධ සූර්යාලෝකයෙන් ආලෝකේත්වා නිවන් සුවයෙන් සූපත් වෙත්තා කියලා ඒ වගේ කර්මස්ථානයක් ගන්න. සූර්ය කියන වචනේ නේද ආලෝකය මත වෙනවා හිතරෙන්නේ සී වෙන්නේ ආලෝක. සූර්යාලෝකේ දී වෙනවා සූර්යාලෝකේ වෙත්තා නෝ කියා බුද්ධ සූර්යා කියලා බුද්ධ සූර්ය කියන බුදුරණන් අතර උපමාව. උන්වහන්සේගේ මානසිකත්වයේ අප්‍රමාණ ආලෝකයි. ඒ ගුණේ සිහි කරගෙන ආලෝක වීම මුල් කරගත්තා. තමන්ටත් ඒ බුද්ධ සූර්යාලෝකයෙන් ආලෝකයට ගම බුදුරන් වහන්සේගේ ආලෝක කදම්බයන් මගේ මනසට වැටලා ආලෝකය වගෙන් ආව හැඟීමක් එනවා. මේ හැඟීම වෙනකොට ආලෝකයේ හිත හිටිනවා. තම ක්‍රමෙන් මනසේ අඳුරු ගැති නැතිලා ඇස් එක පියාගත්තත් හැමතැනම ආලෝකය එන පටන් ගන්නවා. ආලෝක ආරවුණු වෙනකොට අඳුර නැති වෙලා ඉතින් හිතවත නැති වෙනවා. හැබැයි ටිකක් කල්ලානම් මහත්සියලා කරන්න නිවන් සුවයෙන් සුවපත් වෙනවා කියනකොට නිවන් කියන්නේ මොකක්ද කියලා තිස්සලා තේරුම් ගන්න බනහලා වටහාගෙන ඉඳලා නිවන සුව වෙන්නේ කොහොමද කියලා. ඒ වැටහිම ඇතුව කර්මස්ථානයේ වඩනකොට ප්‍රමාණිකුලෝ හිත සාන්ත වෙලා නිවිසනසී කිය මානසිකත්වයේ ගොඩනැගීම සමාධියත් එක්කලා නැගෙනවා. ආලෝක කර්මස්ථානයේ මුල් කරගෙන සමතියත් නැගෙනවා. ඒ වගේම නිවන මුල් කර ගැනීමෙන් විදර්ශනාවත් නැගිලා ලෝකේ නිදහස වෙච්ච නිදහස සාන්තියට පත් වෙනවා. මේ වගේ කර්මස්ථානාල කියලා බලන්න ඕනේ. ඉතින් ළමා වයසේදීම කටයුතු කරනවා නම් ඉතින් ඊට වඩා පුංචි කර්මස්ථානාත් ගන්න පුළුවන්. පාපය අඳුරුයි. ඒ වගේම අකුසලයේ අඳුරුයි කුසලයේ ආලෝකයි. මේ ආකාරයෙන් ගන්න පුළුවන්. පව් කරන එක අඳුරුයි පව් නොකරන එක ආලෝකයි. පව නොකරන මගේ හිත ආලෝකයි පව නොකරන මගේ ගත ආලෝකයි මේ මුනි දුපුදනවා නම් ආලෝකයි මිත්‍යා දෘෂ්ටි නම් අඳුරුයි මේ මුනි දුවැනි උත්තරයන් වහන්සේලා පුදනකොට ආලෝක ස්වභාවය මත වෙනවා මේ මුනි දුපුදන මගේ හිත ආලෝකයි මුනි දුපුදන මගේ ගත ආලෝකයි කර්මස්ථානයක් වශයෙන් ආලෝක කර්මස්ථානයක් වද මුල් ධර්මයේ මුල් කරගෙන සුචරිතයේ මුල් කරගෙන වඩනකොට ඒ හේතු වෙනුත් සමාධිය නැගිලා සමතය නැගිලා ධර්මයේ නැඹුරු වෙලා ධර්මාභෝධය ලබන්න පුළුවන් මානසිකත්වයේ මතු වෙනවා. ඉතින් එහෙම ආලෝක කර්මස්ථාන ගන්න ඕනේ. ඉතින් මේ විදිහට කරනකොට ඒක යහපත සිද්ධ වෙනවා. මේ භාවනා ආරම්භීමේ විවිධ අවස්ථාවල බාධා ඇතිවීමද සිදු වෙයි. මේ බාධා ඇති වෙනවා නම් ඉතින් ඒකෙන් මෙත සූත්‍රයේ විග්‍රහ වෙන විදිහට මෙත්තංච සම්බ ලෝකස්මින් මාන සම්භාවය අපරිමාණං උද්දං අදෝච තිරියංච අසම්බාධං අවේරං අතපත්තං කියලා කොටස ගන්නවා කර්මස්ථානය පස්සේ. අරගෙන ඒ ටික වඩනවා. තව ටිකක් වන්න විග්‍රහ කරනවා මාතායතා නියම් පුත්තං ආයුසායක පුත්ත බන්ධක්කේ එවංපි සබ්බ භූතේසු මාන සම්භාවය අපරිමාණං මෙත්තංච සම්බ ලෝකස්මින් මාන සම්භාවය අපරිමාණං උද්දං අදෝච තිරියංච අසම්බාධං අවේරං අතපත්තං කියලා කර්මස්ථානයක් වශයෙන් වඩනවා. තමන්ටත් බාහිරටත් යහපතක් වෙන සැකවන්න සැලසෙන කර්මස්ථානය. ඒ කර්මස්ථානයක් වශයෙන් ප්‍රගුණ කරගන්න. ඒක උඩ යට වට හැමතැනම අසම්බාධං කියන්නේ බාධා නොවේවා කියන එකයි. අවේරං වෛරයක්, කරදරයක්, රෝධයක් ඒකෙන් නොවේවා කියන එක. අසපත්තං ශාප කිරීමක්, විෂ කිරීමක්, දොස් කිරීමක් නොවේවා කියන අදහස. තමන්ටත් ලෝකයටත් යහපතක් වෙන්න කියලා ඒ විදිහට කියවෙයි. මේ මාතා ඇතා නියම් පුත්තං කියන අදහස් දෙක. එකක් ලෞකිකයි. මව් කෙනෙක් තමන්ගේ එකම පුතාට මෙත් සිතකින් කටයුතු කරනවා වායි කියලා එක උපමාවක් ගන්න. යබුරු පැත්තට තියෙන උපමාව තියෙනවා අමා මෑණියන් වහන්සේටයි මාතා කිව්වේ. යතහා නියම් පුත්තන් කියලා යථාර්ථවත් එකම පුතා කිව්වේ රහතන් වහන්සේ. ලෝක සත්‍යයට සතර දුකෙන් නිදහස් වෙලා අරිහත් වෙනපත් වීම සාන්තියම වේවා කියනවා උත්තමී උත්තම මානසිකත්වයෙන් පූර්ණ බුදු පියාණන් වහන්සේගේ ගුණේ සිහි කරලා අන්නේ ආකාරයෙන්ම ලෝක සත්‍යයන්ට යහපතක් වේවා කියන එක තමයි මාතා යතා නියම් පුත්තම් කියලා කිව්වා. අමා මෑණියන් වහන්සේලා මාතා කිව්වේ යතා නියම් පුත්තක් කිව්වේ රහතන් වහන්සේ. ආවිසා ඒක පුත බණ්ඩරක් කිව්වේ. ඒ එකම අරිහතුන් වහන්සේලා වෙති උත්තම தත්ත්වයට පත්වීමට පුත්‍රත්වයට පත්වීමට උන්වහන්සේ අනුරක්ෂණය කරනවා. සකවර්ණ ආශිර්වාදයක් කරනවාද? අන්න ඒ වගේම ලෝක සත්‍යයට යහපත වේවා කියනා වූ අර්ථය තමයි ගන්න. මේ ඔය අදහස අරගෙන ඉඳන් කර්මස්ථානයක් වශයෙන් වඩනවා. ඉන් අප්‍රමාණ මෙත්තා පැතිරෙන්නේ. බුදුරන් වහන්සේ ලෝකයට පතුරන සාන්තිය යම්සේද සියලු ලෝක සත්‍යයන්ටම එවන්දම සාන්තියක් හිත්වල වේවා. උන්වහන්සේගේ අනුගමනයේ සිද්ධ වේවා කියලා අරින් තමයි ඒ විත්වැඩිය වඩන්නේ. එහෙ වඩන කොටත් බුදු ගුණ කර්මස්ථානත් වැඩිනවා. ඒ සමගම මෙත් සිතත් වැඩිනවා. ඔක්කොම හරියන්නේ. මේව කර්මස්ථාන වඩන්නේ එතකොට හරියන්නේ. තවත් එකක් දැනගන්න මේ කර්මස්ථාන වඩනකොට කර්මස්ථාන වඩන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමේ දන්නේ නැත්නම් එහෙම හිත වඩන්න බෑ. බොජ්ජංග ධර්ම හතක් වඩන ක්‍රමයක් තියෙනවා. ඒ බොජ්ජංග ධර්ම හතට අනුකූලව වෙන භාවනාවක් කරන්න. සති සම්බොජ්ජංගය හැම වෙලෙම පවතින පුරුදු කරගන්න ඕනේ. සතිය පවතින ඕන නිතරම. සතිය පවත්නවා කිව්වහම සිහිය පවත්නවා කිව්වට බෑ. සිහිය නම් බෞද්ධෙන් විතරක් නෙවෙයි අබෞද්ධකෙන් ලෝකේ කවුරුත් එක්කලා සිහි කරගෙන ඉන්නවා. සිහිය තමයි හටියු කරන්නේ ලෝක සම්පති. ඕක නෙමෙයි මෙතන සතිය කිව්වේ. තමන් මේ කරන කියන හිතන වැඩ පිළිවෙල නිවනට බාධා නම් වහාම අත්හරින්න පුරුදු වෙන්න ඕනේ. නිවනට බාධාවක් නැතත් සාමාන්‍ය දෙයක් වෙන්න පුළුවන්. ඒ සාමාන්‍ය වැඩ පිළිවෙල පැවැත්ම ගනුම කරගෙන යන්න ඕනේ. නිවනට උපනිශ්‍රේ වෙන යවක්කට නම් මුදුන් මල් ගඩක් වාගේ නිතර ප්‍රගුණ කරගන්න පුරුදු වෙන්න ඕනේ. කරන කියන හිතන ඒ අවස්ථාව වල තමයි යම කරනකොට කියනකොට හිතනකොට ඒ කරන ක්‍රියාව කියන කතාව හිතන හිතවිල්ල මේවන් කෙවදු එහෙකට අලංගුද කියලා බලන් මනින්න පුරුදු වෙන්න ඕනේ. මේක සිහි නුවණින් කරනවා කියන්නේ ඔබ තෝරාගන්න එකයි. එතර හීන දහම් හීන හැටියටත් මධ්‍යම දහම් මධ්‍යම හැටියටත් ප්‍රනීත දහම් ප්‍රනීත හැටියටත් තෝරා බේරා වෙන් කර ගැනීමේ මානසිකත්වයේ උදා වෙනවා. මේක හොඳට ප්‍රගුණ කරගන්න ප්‍රගුණ වෙනකොට ඉන්න ඉන්න ඥානයත් වැඩිලා සිහි බුද්ධිය නැగిලා තෝරා ගන්න හැකියාව ලැබෙයි. දස අකුසලේට අයිති යමක් ඇත්නම් ඒ සියල්ල හීන දහම් කියලා තේරුම් ගන්න ඕනේ. මම හිතන කියන කරන දේ දස අකුසලේට අයිති නා. ඒකේ හිතන කියන කරන මොහොතෙදිම ඉක්ම යන්න නොදී හැකිතරම් උත්සාහ කරන්නේ පෙරපස නොවි මේ මොහොතෙම තේරුම් ගන්න. අන්නතර සතිය වැඩිලා. ඉස්සෙල්ලා හොතෙන් දෙන්නේ නැහැ. සමහරවට වැඩේ කරලා ඉවරලා පස්සේ තමයි මතක් වෙන්නේ පෑය කාලා භාගයක් ගියාට පස්සේ තමයි වැඩේ වැඩි. එහෙම හරි තේරුණා ඒක ලොකු දෙයක්. පටන් ගන්න. ඒ මොහොතේ ආයතන සංවැරේ පිටන්න පුරුදු වෙන්න ඕනේ. පෑය කාලා භාගයක් ගියාට පස්සේ තමයි මතක් වෙන්නේ වැඩේ වැඩි. රාගයට ඇති ද්වේෂයට ඇති නැන්න ඉතේම ලෝභ දේශ මොහොලින් පටන් ගන්න. ලෝභයට ද්වේෂයට මොහොහයට ඇති. එන ප්‍රාණඝාතයේ උපනිශ්‍රේ ප්‍රාණඝාතය හා සම්බන්ධයි. තොරමර වංචාස හා සම්බන්ධයි. මේ ආදි වශයෙන් සුරාසූ දුරාචාර වලට සම්බන්ධයි. මේ ආදි වශයෙන් දැනෙනවන. ඒ වෙලෙම යාවිත සීකන මේ බඳු අවස්ථාවකට නම් මතුවට මං ඉඩ දෙන්නේ නැහැ කියලා ආයිති සංගරේ පිහිටන්න ඕනේ කියලා අවරල දැකලා. එහෙම කරගෙන මනසියෙන් ප්‍රගුණ කරනකොට ඊට පස්සේ යමක් කරනකොට කළා හිටා විනාඩි 5ක් යනකොට මතක් වෙන්න පුළුවන්. හැබැයි ටිකක් දියුණු. ඉතල බෑ කාලක් ගිහිල්ලා මතක් වුණේ. දැන් බෑ විනාඩි 5කින් මතක් වෙනවා ඒකත් වැදගත් දෙයක්. ආයිති සංගරේ පිහිටන්න ඕනේ. මින් ඉදිරියට නම් මෙහෙම අවස්ථාවක් කරලා තියලා දෙන්නේ. හොඳ සීයෙන් ඉන්න. කරලා අචා වැඩේ වරදුන. ආයි සිද්ධ වුණා. විනාඩියකින් මතක් වෙන්න පුළුවන්. එතන වැඩේ කෙරලා ඉවරයි. ඉඳ දෙන්නේ නැහැ. ඔහොම යනකොට වැඩේ කෙරෙන්න එනකොටම මතක් වෙන පටන් ගන්නවා වැරදි. වහාම නවත්තන. මෙන්න මෙහෙම ක්‍රමයෙන් පුරුදු වෙලා. හිත පහළ වෙන අරමුණ එනකොටම අරමුණ ස්පර්ශ වෙනකොට සත්‍යයත් එක්කලම ස්පර්ශ වෙන සත්‍ය ඥානෙට පිටුපන් නැත්තරපත් වෙන ලඟ වෙනවා. අන්න එතන සතිය වැඩෙනවා. සම්මා සතිය වඩන්නේ ඔය ක්‍රමයේ. මෙන්න මේ ක්‍රමයේ දැක්කහම හීන දහම් හීන හැටියට වැටහෙන පටන් ගන්නවා. දස කුසලිය හා සම්බන්ධ දහම්. ප්‍රාණඝාත කිරීම, කෙරවීම, අනුබල දීම, කිදීම, වර්ණා කිරීම කියන හතර හීන දහම් වලට අයිති. අදත්තා දාන කිරීම, කෙරවීම, කරණයට අනුබල දීම, කිරීම, වර්ණා කිරීම. කාම මිත්‍යාචාර කිරීම, කෙරවීම, කරණයට අනුබල දීම, කිරීම, වර්ණා කිරීම. ඔවා හීන දහම්. බොරුව කීම, කියවීම, කියනට අනුබල දීම, ඒක වර්ණා කිරීම. කේලම් කීම, කියවීම, කියනට අනුබල දීම, කිරීම, වර්ණා කිරීම. පරුස වචන කීම, කියවීම, කියනට අනුබල දීම, කිරීම, වර්ණා කිරීම. ප්‍රලාප කීම, කියවීම, කියනට අනුබල දීම, ඒක වර්ණා කිරීම. ලෝභකම් කිරීම, ඒ වගේම ලෝභකම් කරවීම, කරනට අනුබල දීම, ඒක වර්ණා කිරීම. ද්වේෂ සහගතව ඉඳීම, ඒ පුද්ගලිය වෙතෙන්පත් කිරීම, ඊට අනුබල දීම, ඒක වර්ණා කිරීම. මිත්‍යා දෘෂ්ටිය, මිත්‍යා දෘෂ්ටික කිරීම, මිත්‍යා දෘෂ්ටියට අනුබල දීම, වර්ණා කිරීම කියන ඔන්නෙ දස අකුසලේට හතර හතර 40ක් වෙන. මෙන්න මේ ටිකෙන් තමයි හීන දහම ගොඩ නැගෙන්නේ. ඊට මම මේ කරන දේ, කියන දේ, හිතන දේ ඔන්නෙ 40 ආකාර හීන දහම වලට අයිතිද කියලා පොඩ්ඩක් හිතලා බලලා මනස හිතලා පුරුදු කරගන්න ඕන. මෙන්න සතිපට්ඨානිය වඩනවා කියන එකට ඉතින්ලා ඕවා පසුතලයේ. ඕවෙන් තමයි සතිපට්ඨානියට අවශ්‍ය කරන පසුතලයේ ගොඩනගිලා හරියන්නේ. ඕවා හොයන්නේ නැතුව, ඕවා තේරුම් ගන්න නැතුව සතිපට්ඨානිය වඩන්න ගියට කවදාවත් වැඩෙන්නේ නැහැ. මඩේ ඉන්න එක, මඩේ ඉන්න කොච්චර සබංගක හොයදුවත් නැවත් වැඩක් නැව මඩේමයි. මල යන්නේ නැහැ, ඉදිරිය යන්නේ නැහැ. නාන්න ඕනේ මඩෙන් ගොඩට ඇවිදින්න. ඒ වගේ හීන දහම් තේරුම් අරගෙන මනස හිහියෙන් ඉඳලා හීන දහම් වලට මගේ මනස ගෝචර වෙනවාද කිය. ඒ ටික සුද්ධ කර ගැනීම සතිපට්ඨානිය ආරම්භයි. ඕක නැතුව මේ සතිය භාවනා කරලා සතිපට්ඨාන වෙන්නේ නැහැ. නැත්නම් සිහිය කකුල ඉස්සරට ගේචර තිබ්බට යථාර්ථය වැටහින්නේ නැහැ. සතිපට්ඨානිය කියන්නේ සිහි නුවණ වැඩෙන්න අකුසල් දැනගෙන අකුසල් වලින් මිදෙන්න ඕනේ ආයක ක්‍රමයේ. ඒ වගේම මධ්‍යම දහම් තියෙනවා. මොනවාද? බඩිකින්නට කෑම කනවා, පිපාසයට වතුර බොනවා, මුත්‍රා බරනවා, මුත්‍රා කරනවා, මල පහ කරන්න බරනවා, මල පහ කරනවා. සැකී රස්සාවක් කරගන්න යන්න ඕනේ, ජීවත් වෙන්න ක්‍රමයක් තියෙනවා, ඒ වැඩේ කරගන්න. අසාධාරණ නොවන විදිහට තමන්ගේ ජීවනෝපායක් කරගන්න. ගෙවල් දොරවල් හදා ගන්නවා. ගහක් කොළක් හිටවා ගන්නවා. මොනව හරි ඒ තියෙනවා සාමාන්‍ය ඉදින්දා ජීවිතේට අවශ්‍ය කෙන ගොවිතැන් කරගන්න ඒවා ජීවිත අවශ්‍යය. ඔහ මධ්‍යම දහම්. මධ්‍යම දහම් සිද්ධ කරගන්න ඕනේ තමන්ට අවශ්‍ය ප්‍රමාණය. ඊවැ සීම අසීමිතව ඒවා පස්සේ යන්නේත් නැහැ. ඒවා අත්හරින්නෙත් නැහැ. ඒ අවශ්‍ය මට්ටම දැනගෙන ඒ මට්ටමට කරන්න පුරුදු වෙන්න. හැබැයි නිවන් දකින්නේ නැහැ විදකේ. හීන දහම් මහ කරගන්න එක හොඳයි උපනිශ්‍රේ වෙනවා මධ්‍යම දහම්. අවහසේ පසුතලයේ බාධකයක් වෙන්නේ නැති කටයුත්තක් වෙන සමගි ජීවනෝපාය ගත කිරීම, ජීවිතය ගත කිරීම. ප්‍රණීත දහම් තියෙන. මොනවාද ප්‍රණීත දහම්? සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම සියල්ලම ප්‍රණීත දහම්. මේ සතර සතිපට්ඨානෙම පටන් ගන්න තමයි ඔය කිව්වේ. මේ කායානුපස්සනා සතිපට්ඨාන, වේදනානුපස්සනා සතිපට්ඨාන ආදී වශයෙන් කියනකොට මගේ මේ ක්‍රියාකලාපේ නිවනට කෙතෙක් උපනිසිරේද? මගේ මේ කතාව නිවන්ට කෙතෙක් උපනිශ්‍රේත ආධාරද? මගේ මේ සිටිවිල්ල නිවන්ට කෙතෙක් උපනිශ්‍රේත ආධාරද? ඔන්න ටික මනසේ සිහි කරගෙන ඉඳා. නිවනට ආධාර වෙන උපනිශ්‍රේ වෙන යමක් ඇත්නම් මුදුන් මල්කඩක් වගේ උසස් සම්දමින් දරාගෙන කරන්න ඕන. අන්න ඒක උඩ වැඩින්නේ මොකද්ද? සතර සතිපට්ඨානයේ වැඩිම ආරම්භෙලා නිවන් දැකීමට මඟ පෑදෙන සත්‍යස් බෝධිපාක්ෂි ධර්ම වැඩින්න පටන් ගන්නවා. ඒකනේ දැනගෙන හිටියත් නැතත් වැඩෙන්නේ සතර සතිපට්ඨාන. සතර ඉද්ධිපාද. සතර සම්‍යප්ප්‍රදාන. පංච ඉන්ද්‍රිය පංච බල සත්ව බොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ග කියන ඔන්න ඔය ටික තමයි වැඩෙන්නේ. ওই ටික වැඩෙන නම් ඔහු ආර්ය මාර්ගය අනුගමනය කරන ආර්ය අෂ්ටාංගික මාර්ගය යන පුද්ගලයෙක් වෙනවා ඒ මොහොත. ඉතින් ওই ටික ඉස්සෙල්ලා තේරුම් අරගෙන ඊ ක්‍රමානුකූලව මේ ටික සිද්ධ කරගන්න ක්‍රමයේ දරගන්න. මෙන්න මේ ටික කරනකොට පාපදහ මුල් කරගත්තේ වේ තමයි ඇලීමයි ගැටීමයි මුලාවයි තිබුණේ. ඇලීම නිසා, ගැටීම නිසා, මුලාව නිසා තමයි පංච නීවරණ ගොඩ නැගුනේ. දස කුසල් ගොඩ නැගුනේ. දස කුසල් සඳහා පාප චේතනාවකට යන්තරක නැත්නම්. එතන පංච නීවරණ නැහැ. පංච නීවරණ නැති හිතක කාමයේ මුල් කරගෙන ඇති වෙන්නා වූ විචිත්ත භාවයක් ඇති වෙන්නේ නැහැ. කාමයෙන් සුද්ධ වුණා කියන්නේ කාම අත්හැරියා කියන එක නෙමෙයි කියන්නේ. කාමයේ මුල් කරගෙන තමන්ගේ මාර්ගයේ බාධාවක් නොවන සත්‍යයටපත් වුණා. කර්මස්ථානයක් වන්නොට කාම අදහස් එන්නේ නැතුව යනවා. විවාහලකවත් නැහැ. කාමයේ ඉවර කළා අනුසේ විදලා නැහැ. හැබැයි කාම අදහස් එන්නේ නැතුව යනවා. ඒ ධර්ම වාද්‍ය සීකන වෙලාවේ. කාමයෙන් ඉසැතින බාධා නැහැ. ගැටීමක් එන්නේ නැහැ. වෛරයක්, ක්‍රෝධයක්, හිංගියක්, හිංසාවක් හිතරින් නැතුව යනවා. කාමච්ඡන්ද ව්‍යාපාද කියන නීවරණ දෙකම නැහැ. අන්න තීන මිද්දේ නැති වුණාම නිදිමතවත් නැහැ ඔතන. කම්මැලිකම් නිදිමත ගතිය මොනවත් නැහැ. ඒ වගේම විසිරුණු මානසිකත්වයක් නැහැ. සමාධි හිතක් එනවා වඩනකොට. උද්දච්ච කුච්ච එන්නේත් නැහැ. අනුසය තියෙනවා. නමුත් ඒ වඩන වෙලාවේදී සතු වෙන්නේ නැහැ. විරිකිච්ඡාවක් එන්නේත් නැහැ. සැක කියන වචනේ වැඩි ඔය කාංක විතිකිච්ඡා කියන එකේ ගැඹුරු අර්ථයක් තියෙනවා. නිවන් දැකීමට අවශ්‍යයි වෙන පරමාර්ථයේ නිවන කියන අදහස එන තාක්කල්. පුද්ගලයාගේ පරමාර්ථය වෙන්නේ මොකද්ද කියලාම වැඩක් නැති කටහිටකට. අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනාත්ම වූ වැඩ පිළිවෙල තමයි හිත හිටියේ. එතන හිත හිටවහම හිටින්නේ විදිකිච්ඡා. විදිකිච්ඡා කියන්නේ සැකය කිව්වොත් මේක තේරෙන්නේ නැහැ. කංකා විදිකිච්ඡා කියලා මේ වචන දෙකක් තියෙනවා. කංකා කියන්නේ සැකය කියනවා, විදිකිච්ඡා කියන්නේ සැකය කියනවා. බුද්ධ ආදී අටදෙන සැකය කියලාත් විග්‍රහ කරනවා. බුද්ධ ආදී අටදෙන සැකය නැති වෙන්න වචනේ නිරුක්තියත් එක්ක ඔක දකින්න ඕනේ. සංකහ කියන වචනේ පෙන්නන්නේ මොකක්ද? ඒක දකින්න ඕන. මම නම් තුට්ටුව කර ගණන් ගන්න නැහැ කියලා කතාවක් කියනවා. අංකේ පෙන්නන්නේ ගණන් ගන්න එක තමයි. එකම අකුර අකම දකුණක්වත් දෙන්නේ නැහැ. ක අංක. අංක ඔක්කොම ෂේකර්. මොනවද? මම නම් බුදුන් තුට්ටුවකට ගණන් ගන්න නැහැ කියලා නම් කංකා. මම ධර්මයේ තුට්ටුවකටවත් ගණන් ගන්නෑ. මම සංඝයා තුට්ටුවකටවත් ගණන් ගන්නෑ. එහෙනම් ඔහුට කංකා තියෙනවා. ක අංක. ඔහුට අංකයක් දීලා නැහැ. මෙන්න මෙතෙන්ට ආවම බුද්ධේ කංකති, ධම්මේ කංකති, සංඝේ කංකති ඔක්කොම ඇවිදින්න. එහෙනම් ඇයි ගණන් ගත්තේ නැති? ඔහු ධර්මය අවබෝධයේ නැති නිසා. සත්‍ය අවබෝධයක් නැහැ. ඒසාවට නිච්ච සුඛ අත්ත කියන ලෝක ආස්වාදයේ පළවෙන්නේ. එනවා ගණන් ගන්නේ මොකද්ද? දුක ගෙන දෙන ලෝකය සහ ලෝක සමුදය. ඔහුට හරි වටිනවා. ਉਹ ගණන් දීලා තියෙන ඉතින්. ඒ නිසා ඔහුගේ කටයුතු ඔක්කොම නිවන සඳහා යන කටයුත්තක් ඇද්ද ප්‍රകൃතිය. නිවනින් පිටස්ස යන කටයුත්තක් ඇද්ද විකෘතිය. විකෘති කටයුතු වල ගිනා විදිකිච්ඡා. ඇති වෙන ක්‍රමේ දකින්න ඕන. ඔර සැකය කිව්වොත් එහෙම ලොකු ප්‍රශ්නයක් මතුවේ. අයි මොගලහාමුදුරු විශ්වයේ කෙලවර හොයන්න ගියේ කියලා ප්‍රශ්නයක් එන. කෙලවර දැකලා හිටියන සැකයක් නැහැ. ලෝක සම්මතයේ සැකය ගැන ගත්තා. සෝවාන් වෙලා හිටපු මහානාම ශාක්‍ය කුමාරයා කියනවා, ස්වාමීනි ඔබ වහන්සේ ඉදිරියේදී මේ සංඝය ඇසුරේ ඉන්නකොට මට මේ තුන් රුවන් කෙරෙහි තියෙන ප්‍රසාදය බොහෝ තියෙනවා. හැබැයි මෙතනින් අහක් වෙලා මම ඇත්තල්ට අස්සල්ට යනකොට, කඩ වීදි වලට යනකොට, මේ බාහිර කටයුතු වලට යනකොට මේ එකක්ව මතක නැහැ. ඒ විලාදේ මම හැසිරෙන හැටි දැක්කහම මං අපායයි කියලා මට සැකයි, බයයි තියෙනවා. ඒකාන්තයෙන් අපාගත වීම අත්හැරලා ඉතින් සෝවාන් ඵලයට පත් වෙලා හිටපු මහානාම ශාක්‍ය කුමාරයාට ඔය සැකේ මං අපායයිද කියලා සැකයි තේනවා, මට බයයි තේනවා කියලා. තුන් වතාවක් බුදුරජාණන් වහන්සේට කිව්ව දේශනා තියෙනවා ත්‍රිවිධක. මහානාම බය වෙන්න එපා, මහානාම බය වෙන්න එපා, කොහොමත් ඔය එකටපත් වෙන්නේ නැහැ කියලා. තුන් වතාවක් බුදුරජාණන් වහන්සේ හිත හැනසුවා. සැකේ කියන්නේ ඒක නම් මම අපායයිද කියලා සැකයක් ඇති වෙනවා සෝවාන් පුද්ගලයාට ඇති වෙලා තියෙනවා එහෙනම් මොකද මේ සැකේ කියන්නේ අනේ විචිකිච්ඡා කියන කටයුතු ඕක නෙවෙයි අනේ මධ්‍යම කටයුතු වශයෙන් තියෙන මධ්‍යම දහම් හැටියට තමන්ගේ කරන කටයුතු තමයි අර වැඩපොළේ ඉන්නකොට කරගෙන යන්නේ තමන්ගේ ව්‍යාපාර කරන්නේ ඒ වැටි හිටික එතකොට ඒ වැටි වෙන සැක කුකුස් කියන ඒවා මේක මට විශ්වාස නැහැ මේ ගනුදෙනු ගන්නපත් කරන්න සැකයි ඒක නෙවෙයි මේ කිව්වේ එහෙම සැක තියෙනවා මේ මනුස්සයා වංචාකාරයා මට විශ්වාස නැහැ මෙතන තියලා යන්නේ ඒ ගැන සැකයි එහෙම ඒවා තියෙනවා ඒ සැක නෙවෙයි මෙතන මේ පෙන්නේ ඉතින් ඒ නිසා මං අපායයිද කියලා මට සැකයි කියලා සෝවාන් ගිලා හිටු මහානාම සාක්‍ය කුමාරයා බුදුරජාණන් වහන්සේනම කියනකොට බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වතාවයිද කියනවා මහානාම අර පෙනෙන සල්ගස් එකේ ධර්මාභෝධය ලැබෙනවා කියලා මම කිව්වොත් ඔය සල්ගස් එකේ চিරාත් කාලය ජීවත් වෙනවා ඔය සල්ගස් එක රබාධකයක් නේ මිනිස්සය ගැන කියන මොන කතාවක් මහානාම බය වෙන්නේ බව අපහා ගත වෙන්නේ නැහැ ඒ තුන්වෙනි වතාවයි කියලා තමයි විශ්වාසයක් ඇති වුනේ නවතත් සැකේ කියලා කියන වචනේ තේරුම් ගත්තේ නැතුව අන්නේ බඳු ඒ වට සැක කියන. එහෙම සැක තියනවා නම් සෝවාන් ගිලා නෑ නේද කියන එක ප්‍රශ්නයක්ම තියෙනවා ඊළඟ. අදායිරියක් ඇති වෙනවා. ඒ සැක වෙනයි. ගණන් ගන්නවා නම් බුදුරන් වහන්සේ ගණන් ගන්නේ ධර්මයේ වැටුණාම. යෝ ධම්මං පස්සේ සෝමං පස්සේ කිය ධර්මය අවබෝධයෙන් තමයි බුදුන් දකින්නේ. අන්නේ ඒතර බුදුරන් වහන්සේගේ වටිනාකම ධර්මයේ වටිනාකම සංඝයාගේ වටිනාකම උතුම්කම දකින්නකොට ලෝකයේ තවත් ඔකට දෙන්න අංකයක් නැහැ උන්වහන්සේලාට එහා. ජීවිත රත්නයේ පළවෙනි අංකේ දීලා ඉවරයි. එහෙනම් අංක ක්ෂය කරවු පැත්තක් ඒ අයට නැහැ. සංඛා නැහැ. එහෙනම් තවන් එතන පිහිලා මට පරමාර්ථය වීද්ද මොකද්ද? කවදා හරි නිවන් අවබෝධ කර ගැනීම පරමාර්ථය. ඒ සඳහායි මම හිතන්නේ කියන්නේ කරන්නේ කියලා. මගේ කටයුතු නැඹුරු ඒකටයි කියලා අදහස ආවනම්. ඔහුගේ කටයුත්ත ප්‍රകൃතියට නැඹුරු වුණා. විතිකිච්ඡා නැ මෙන්න මේ தත්ත්වයට පත් වෙන්න ඕනේ. ඒතකොට තමයි කාංකා නැති විතිකිච්ඡා නැති ආර්ය පුද්ගලයෙක් වෙන්නේ. ඉතින් එහෙම තේරුම් අරගෙන ඔන්න ඔය ක්‍රමෙන් ප්‍රණීත දහම් ප්‍රණීත විදිහට දකින්න ඕනේ. සාගක් සේවීමක්, ද්වේෂක් සේවීමක්, මෝහක් සේවීමක් ඇද්ද? යථාර්ථයේ තුලින් යථාර්ථයෙන් අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් වැටහිම නිසා එක සිද්ධ වුණාද? ඒ රාග දේශ මොහ අනුසයත් එක්ක බිඳගෙනම හේ වෙලා යනවා. සමුච්ඡේද ප්‍රහාණ වෙනවා. නැවත නැගෙන්න හේතු නැතුව යනවා. ඒක අති උතුම්. ඒක තමයි මුදුන් මල් කඩක් වාගේ අති උතුම් තත්ත්වයටපත් වෙන ධර්මාභෝධයෙන් රාග දේශ මොහ ක්ෂය කරන්න නම් රාගයේ දේශයේ මොහේ ආදීනෝ දකින්න ඕනේ. ඒක තිබෙන මර උගුලේ ස්වභාවය දකින්න ඕනේ. ඒක දුකට හේතු වෙන ආකාරයේ සිහි කරන්න ඕනේ. දුකට ඇදවන්නේ මේ මර උගුල නිසා නේද කියලා වැටහෙන්න ඕනේ. එහෙම දඟල් දඟල ඇලි ඇලි ගැටි ගැටි මුලා වෙවි ඔය පස්සේ යන්නේ මොන හරයකටද කියලා වැටහෙන්න ඕනේ. මෙන්න මෙහෙම ලෝකේ ආදීනව දකිනකොට ඒ අත්තරින් මිදින වැලිය ගියාම සාගක්සේ, ද්වේෂක්සේ, මෝහක්සේ ලැබෙන සාන්තව ප්‍රණීතව නිදහසේ ආනිසංස සිහි වෙන්න ඕනේ. මෙන්න මේ ටික නිතර සිහි කරනකොට නිවනේ වටිනාකම දකින්නවා. අනිතර දකින්නවා. ඒ උතුම්ම නිවන් සාක්ෂාත් කර ගැනීමට මට කෙතෙක් දුරට මේ ක්‍රියාකලාපයේ මේ කතාව උපනිශ්‍රේද ආධාර වෙනවද මෙන්න මෙහි වෙන හරිය දැනගත්තාම දැනගන්න ප්‍රණීතයේ ප්‍රණීතය හැටියට දැනගත්තා මෙන්න ප්‍රණීත දහම් තෝරාගන්න හැටි මෙන්න මේ දහම් තුන තෝරාගන්න උත්සාහ කරන්න ඕන හීන දහම් හීන හැටියට මධ්‍යම දහම් මධ්‍යම හැටියට ප්‍රණීත දහම් ප්‍රණීත හැටියට ලෞකික පින් තියෙන නැති බැරියට සලකනවා සුගී මගී යාචක අදින්ට කණ්ඩ බොණ්ඩ දෙනවා තිරිසන් ආදී නොයෙක් සතුන්ට සම්පිස අනුකම්පාවකින් උදව්වක් කරනවා උපහාරයක් කරනවා කණ්ඩ ටිකක් දෙනවා මොනව හරි කරනවා උන්ට සැප පහසුවක් හදලා දෙනවා සතෙකුට හරි වතුර ටිකක් බොණ්ඩ දෙනක් නැත්නම් එහෙම දෙනක් හරි හදලා ඉතින් ඔහොම යා ඉස්සරහත් කරනවා දැනුත් කරනවා ඉතින් බෞද්ධයෝ මුලදී කළා ඔය ගස්වල මොනව හරි සාරු කැලක් හරි ගහලා තියෙනවා. ඔය ලියෙන්නුන්ට අර මේ ආපුහම කණ්ඩ බත්යට අරන් ගිරක් දානවා. වතුර ටිකක් තියා තියෙනවා. පාරේ යනකොට ඔය දූර්ග මාර්ගුලෙන් පැන් කළා තියෙනවා. වතුර බොණ්ඩ එකක් තියලා පොඩි බීල්ලක් හදලා තියලා ඔය විදිහට පෑන් පහසුකම් සලසලා දෙනවා. අම්බලම් හදලා දෙනවා. දැන් මෙහෙ මෙහෙමත් තියෙනවා. ඒක පින්. හැබැයි නිවන් දකින්න පින් නෙමෙයි. ලෝකේ හොඳ වැඩ. ඒවා නරකනේ. බුදුරන් වහන්සේත් හොඳයි කියලා පෙන්නනවා. හොඳ දේවල් කරා. හැබැයි නිවන් දකින්න තවයි හාට අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් අසාරත්වයේ දැකලා. ඒ මාධ්‍යයෙන්ම බහින්න ඕනේ. ඒ මාධ්‍ය තුල වටනාකම තමයි ප්‍රණීත දහම්. අරවා ඔක්කොම මධ්‍යම දහම්. ඒ පින් එපා කිව්වේ නෑ මධ්‍යම දහම්. අවස්ථාවේ හැටියට කරන්න. හැබැයි දිවා හැදේක ඒකට වෙහෙති වෙහෙති ඒක කර කර ඉන්න යන්නේ නෑ ඒවා. මාරදිව්‍ය පුත්‍රයා වුණේ ඒවා කර කර ඉඳලා තමයි. එහෙම පින් කර කර හිටියා. සමාධිය ප්‍රඥාව වැඩිුවේ නෑ. සීල් ගුණේ තිබුණා. පින් දහම් කළා. භාවනාවට සහ විදර්ශනාවට යොමු වෙච්ච මානසිකත්වයක් තිබෙච්ච රැති නිසා කරගත මහපින් බලින් වසවාති වාරය වෙලා තුපන්න කියලා වෙනවා. යාර ඒ බලලි තියෙන්නේ තේකේ. ඉතින් අන්න ඒ නිසා ඒ වගේ ඒවා තියෙනවා. ඒවැය ස්වභාවය දකින්න ඕන. මධ්‍යම ධම්ම හැටියට දකින්න ඕන. ප්‍රණීත ධර්ම නම් මොකද්ද? සම්මා දිට්ඨිය මුල් කරගෙන. ලෝකෝත්තර සම්මා දිට්ඨිය මුල් කරගෙන. ලෞකික සම්මා දිට්ඨිය තමයි අර මධ්‍යම ධම්ම තිබුනේ. ඒකයි ඒවා ඇති. ප්‍රණීත ධම්ම ලැබෙන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨියත් එක්ක. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාය ඥානං අයං උච්චදුක්ඛේ සම්මා දිට්ඨි කිව්වේ. මෙන්න මේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය පටන් ගෙන ආර්යසහායක මාර්ගය නැගිලා එනවා. ඒවා ප්‍රණීත ධම්ම. මෙන්න මේ ප්‍රණීත ධම්ම තෝරාගත්තාම මධ්‍යම ධම්ම තෝරාගත්තාම හීන ධම්ම තෝරාගත්තාම අපි විසින් කළ යුත්ත මොකද නොකළ යුත්ත මොකද කියලා දැන් උතන තියෙනවා කාට. දැන් කාගෙවත් අහන්න දෙයක් නැහැ. මොකද නොකළ යුත්ත හීන දහම් නොකළ යුතු. සාමාන්‍ය මට්ටමින් අවශ්‍යතාවයට කළ යුත්ත මොකද? මධ්‍යම දහම් එසේ කළ යුතු. සෑදාවල් නොබල අප්‍රමාදව කළ යුත්ත මොකද? ප්‍රණීත දහම් ඉන්න මේ ටික. එහෙනම් මම වැඩිපුරම වැඩි කාලේ වැය කළ යුත්ත මොකේද? මගේ ව්‍යායාමයේ කළ යුත්ත මොකේද? මෙන්න මේ ප්‍රණීත දහම අවබෝධයට එදිය කරගන්න. හැබැයි මධ්‍යම දහම උපනිශ්‍රයයි. ඒවා උපරිසරින කොටසක් තියෙනවා. ඒ ටිකත් අපිට අවශ්‍ය විදිහට කරගන්න ඕනේ. සමාජයේ ජීවත් වෙනකොට ඒ සමාජ රටාව තුළ හිටිය යුතු කටයුතු කළ යුතු ක්‍රමයක් තියෙනවා. ඒක පැහැරහැලා ඉතින් භාවනා කරන්න කියලා ගියට ඒක හරියන්නේ නැහැ. එතකොට ඒ වැඩේට බාධා පැමිණෙන. දරුවෝ දෙමාපියන්ට යුතු කම් පිටු කළ යුතුයි, දෙමාපිය දරුවන්ට යුතු කම් පිටු කළ යුතුයි, අන්‍යෝන්‍ය වශයෙන් සහයෝගයෙන් කරන කටයුතු විශේෂ කළ යුතුයි. ඒවා පැහැරහැලා බෑ. ඒවා පැහැරහැරියොත් එමේ හැම පැත්තෙම බාධා කියනවා. ඉතින් ඒවයි මට්ටමට ඒවා දැනගෙන ඒවා කරගන්න. එතන බාධකයක් නැතුව, කරදරයක් නැතුව ලැබෙන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමෙත් හරියනවා. තමන්ගේ වැඩේ කරගන්න නිදහසේ විදර්ශනා මාධ්‍ය වඩා ගන්න නිදහස ලැබෙන. චිත්ත ප්‍රබෝධයේ තියෙන බාධා දුරු වෙනවා. ඉතින් දකින්න ඕනේ පෞලේ තිබෙන කටයුතු පවා බාධා වෙන ක්‍රමයක් තියෙනවා. එක්තරා වයසක බ්‍රාහ්මණෙක් බුදුරජාන් වහන්සේ ළඟට ඇවිදilla. අනේ ස්වාමීනි මාත් හරි කැමති අප්‍රමාදව කයිදි වෙලා මේ මාර්ගය වඩලා හිටන් උතුම් ඵලයටපත් වෙන්නේ. මට ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවා. මම කොහොමද පිටතර මගේ කැවැත්තේ ඉඳලා කරගන්නේ? ඒ මොනවද ඔබට තියෙන ප්‍රශ්න කියලා ඒක ඔබට දන්නා. අනේ ස්වාමීනි මගේ භාර්යාවට හරි වයසයි. වැඩක් පොලක් කරගන්නත් බෑ දැන්. මගේ ගෑන් ළමයි 4 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක්වත් තව දීගසලක දීලා නැහැ. උන් අනාථයිනේ. මං ඉතින් මොනවා හරි කළා උඹ කරලා දෙන්න හොයා දෙන්න එපා. ඉතින් ඔය ප්‍රශ්න තමයි මට තියෙන ප්‍රශ්න ටික. ඒකට මම අප වෙන්න. පැවිදි වෙන්න. වහන්සේ එහෙම කියනවා නම් මම පැවිදි වෙනවා කියලා පැවිදි වුණා. පැවිදි කරලා ඉවරලා බුදුරන් වහන්සේ ඒ වයසක හාමුදුරුවෝ තරගෙන කොසල් රජුලා වෙන්න ගියා. ස්වාමීනි ඔබ වහන්සේ හැමෙන මම එනවා මිසක් ඔබ වහන්සේ අද මොකද මං හැමෙන් ඩායි මොනවද අලුපාඩු කියලා ප්‍රසන්න හදිර බුදුරන් වහන්සේගෙන් අහන. මට නම් කිසි අලුපාඩුවක් නැහැ. හරි මේ ශ්‍රාවකයෙක් ඉන්නවා එයාට අලුපාඩුවක් තියෙනවා. අනේ ස්වාමීනි ඕන දෙයක් මං ඉච්ඡා කරනවා. ඔබ වහන්සේට මොනවද තියෙන ප්‍රශ්නේ මේ බාධකේ? ඉතින් මහරජ මට පෙර භාර්යාවක් හිටියා. භාර්යාව මෙන්න මේ අසරණයි අනාථයි. මට ලොකු ප්‍රශ්නයක් මනසට ඕක. මම නැතුවම කොහොමද යාර කවුද ඉන්නේ හදිසි කරලා දෙන්නේ මේ දරුවා හතර දෙනෙක් ඉන්නවා දීග තරග දෙන්න නැති උන්ට කවුද කියන ප්‍රශ්නේ තමයි මට තියෙන්නේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කිසි දෙයක් ඒ ගැන හිතන්න එපා ඔබ වහන්සේගේ පෙර භාර්යාව මගේ මව් තනතුරේ තියාගන්න ඔබ වහන්සේගේ පෙර දරුවා හතර දෙනා මගේ දූ තනතුරේ තියෙන ඒ යගේ සියලු අපපස්ථාන කටයුතු මම කරනවා උවහන්සේ විදහස උවහන්සේ කටයුතු කරගන්න කිව්වම දැන් නම් අර කිසි ප්‍රශ්නයක් නැහැ කියලා නිදහස් මනසකින් මාර්ගය වඩන අරිහත් වෙනවත් වෙනවා උන්වහන්සේ පොසල් හදිරු අර කිව්ව විදිහටම ඒ කටයුතු කරලා දුන්නු දැන් මෙතෙන්දී බුදුරන් වහන්සේ දන්නවා එකපාර මානසිකත්වයේ මේ විදර්ශනා පැත්තට නැඹුරු කරන්නේ බැරි වෙන්න හේතු මේ ලෞකිකත්වයේ වැදිනා ලෝකයේ අර තියෙන හැටි ඒ නිසා තමයි ප්‍රශ්නේ ගාකරණය කරන්න පොසල් හදිරුන්ට එක ගිහිල්ලා ඒ ටික කරලා දුන්නු මෙන්න මේ වගේ තියෙන ප්‍රශ්න නැති වෙනා මධ්‍යම දහම හරියට දැනගෙන නොවනින් කටයුතු කරලා ඒ කටයුතු කල්පියා ප්‍රමාණිකුලව කරගෙන ගියෝ ඒ වගේ ප්‍රශ්නයක් ඉන්නේ සත්‍යයටපත් වුණා ඒ නිදහසත් මේ ආර්ය මාර්ගය වලන් උපනිශ්‍රේ වේ අන්න ඒක තමයි කිව්වේ ඒවා කර කර හිටියට ඒවැන් නිවන් දකින්න බෑ හැබැයි ඒවැන් තියෙන බාධකය දුරු වුණාම නිවන් මාර්ගයට බාධා නැති වෙලා යහපත උපනිශ්‍රේයක් ලැබෙනවා ඔක වෙනම තෝරා ගන්න ඕනේ දැන් මධ්‍යම දහම් මධ්‍යම හැටියට සිහිනුවණින් කටයුතු කරලා කලෙයිත නොකලෙයිත තොරුම් බේරුම් අරගෙන ඒව කල්තියා ක්‍රමානුකූලව කරගන්න ඕනේ. ඒක තමයි ඥාන සම්පවිද්‍යාව කටයුතු කිරීමේ මඟ පැහැදිලිලා ඉන්නේ. ඊට පස්සේ ප්‍රණීත දහම් ඇසුරු කරනකොට කිසි ප්‍රශ්නයක් නැතුව කටයුතු කරගත්තේ. ඉතින් එහෙම හරියට දැනගත්ත තේරුම් අරගෙන කරපු අයට අදත් කාලදරයක් නැතුව ගද්දුරට මුලින්දම යහපත් නොවනි යහපත් දැනුමින් කටයුතු කරපය නිදහසේ වයස කාලය ගත කරගන්න. නමුත් ඒ කාලේ ගත කරන්නේ සියල්ලන්ටම සමානව අවස්ථා නැහැ. ඔබ හැමතැනම බිබී ඇවිද ඇවිද හිටන් ගහක් ගන්න ගිහින් ඉඳලා අපේ දුක සැප බැලුවෙත් නැහැ, අපිට ඉගැන්නුවෙත් නැහැ, කටයුතු කරලා දුන්නේ නැහැ. දැන් මෙතන කට හරි ඉන්න බලා ඉන්නවා. ඉතින් ওই විදිහට කියයි හිටන්. ලකෝ දැන්වත් මේ ළමයා බලා ගන්න. පොඩි එකා දාලා හස්සාවට යන්න විදියකුත් නැහැ, ගෙදර ඉන්නේ නැහැ, කාලා කන්නේ තවත් එහෙම හිතුවා තාත්තා වුණාට මට කරන්න දෙයක් නැහැ, පහු තමයි. ඔහොම කිව්වයි බයිනා ඉන්නා දරුව. තවත් යනවා දැන් ඉතින් යනවා ෆාන්සල්. කොච්චර හරි සුදුරේ දෙකරි ගහගෙන යනවා. ඉතින් අපිට මෙහෙ තියෙන වැඩක් නැහැ, දත් නැහැ, අදත් නැහැ කියලා මොම්බයි. ඉතින් එහෙමයි තියෙනවා. සමහර අය තියෙනවා. අනේ අපිට තාත්තලා අම්මලා උගන්ලා ඔක්කොම කරලා දැන් ඉතින් අපිත් යහපත් ජීවිත වෙලා කටයුතු කරගන්නවා. අපිත් උදව් කරනවා අම්මේ තාත්තේ ඒගොල්ලෝ නිදහසේ ඉන්න කියලා එහෙම කියන අය තියෙනවා. ඒ මාධ්‍ය පාදවල දිවිච්චයට මැදේම කටයුතු සුසු පරිදි කරපු නිසා. වයසට යනකොට හරි මැදි අවස්ථාව වයින්කොට හරි එහෙම නිදහස් අවස්ථාව කියනෝ ලැබිලා තියෙනවා. ඉතින් ඒවා එකපාර හදා ගන්න බෑ. ඔය දැනුවත් වෙච්ච පොඩි අයත් නම් දැම්ම තියා ඉඳන් සමානුකූලව සැරැස්මක් හදා ගන්න හොඳයි. නමුත් අද අපි අවස්ථාවේ හැටියට බලන කොහොම හරි ලැබිච්ච ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන මේ ආරි මාර්ගය වර්ධනය කර ගන්න ප්‍රණීත දහම් ප්‍රණීත හැටියට දැනගෙන වඩන්න කටයුතු කර ගන්න ඕනේ. මොකද විශේෂයෙන් බුදුරන් වහන්සේ පෙන්නවා අසමගියක් ඇත්නම් මේ මාර්ගයට බාධායි. තමන් හෝ තමන්ගේ ඉන්න පිරිස අතරේ අසමගිය තියෙනවා නම් අසමගිය විශාල බාධාවක් වෙනවා ආර්ය මාර්ගයේ වලන්. එදා බුදුරන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට සමගියට පළවෙනි තැන දුන්නා. සමගිය නැති කරගන්න එපා. සමගිය නැති කරගත්තොත් ඵල සමාපත්තියටත් බාධායි කියලා පෙන්නනවා. මාර්ගය ලැබුවා අයට ඵල සමාපත්තියටත් බාධායි. ඒ නිසා හැම තැනකම හැම වෙලෙම පුළුවන් තරම් සමගිය ඇති කරගන්න ඕනේ. ભેදේ නැති කරගන්න ඕනේ. ඒ විදිහට කටයුතු කරෙන්න ඕනේ මාර්ගයට පසුතලය හදාගන්න. ඉතින් මේ බාධා ඇතිවීම එදා මේ භාවනා ආරම්භීමට විවිධ අවස්ථාවල බාධා ඇතිවීම සිද්ධ වෙනවා කියන්නේ මේවා ඉතින් දැනගන්න මේ බාධා ඇති වෙන හැටි මම ඔය කියන්නේ. මේවායි කරමු. ඉතින් ඒ වගේ තමන්ගේ යුතු වෙන යුතුකම් ටිකක් තියෙනවා නම් කළ යුතු හරියක් තියෙනවා නම් තමන් සුසු අවස්ථාවක් කරින් තමන්ගේ යුතුකම් පැහැර හරින්න නැතුව ඒවත් කරලා දීලා සමත් ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඕනේ. ඒ ආදි වශයෙන් කටයුතු කරන්න මඟ පාදා ගන්න ඕනේ. එහෙම කරගත්තාම යහපත් මාර්ගයේ පාදා ගන්න විශාල සුකුලක් ලැබිලා උපනිශ්‍රේ ලැබිලා එනවා. එතකොට මේ චිත්ත ප්‍රසාදයේ බාධා ඉන්නේ නැහැ. ඉතින් සීල් සමාදන්ගෙන් යන්න ලැහැතින ඕන්න පෙද්දත් අරගෙන ලැහැත් වෙනවා අද. විතර මෙලෝ වැඩක් කරන්නේ නැහැ. ළමයට කන්න ටිකක් නැහැ. වත්තේ පුතිය කැලේ පිරීලා හැදිලා. කටු ගාල් හැමතැනම දොට්ට බහිනි දෙන පාර කැඩිලා අහින්. මේ යකා යනවා මගුල යනවා අද. දැන් ඔහොම කිව්වට පස්සේ ඔය රෙද්ද ඇදගෙන ආවේ මොකක් කරන්නද? මම මතක් වෙන්නේ මොකද? චීත ප්‍රහාදයකින් නෙමෙයි ගේන් දොට්ට වැස්සේ. දැන් ඉතින් ආවට පස්සේ සීල් සමාදන් ගිලා පුරුන්ත චිත්ත සාන්තියක් ඇති කරන අරක මතක් වෙනකොට දැන් මෙහෙම දේවල් වෙනවා. ඒ නිසා අපි පුළුවන් තරම් දුරට මේ මදු අදහස් ඇතිව වෙන විදිහට මධ්‍යම කටයුතු මධ්‍යම අන්දමින් බව දැනගෙන නොපිරිහෙලා ඉටු කරලා අපි අවස්ථාව සලසා ගන්න ඕනේ. එහෙම තරහෙන් අමනාපයෙන් ගියම හරි අමාරු. හිතට බාධා වෙනවා නම් ධර්මයට නැඹුරු වෙන්නේ නැහැ. හිත ප්‍රහාදී නැගෙන්නේ නැතුව යනවා. ඒවත් බාධා වෙනවා. ඉතින් ඒවන් සියලු බාධාවන් හැකිතරම් දුරට ඥාන සම්පවිතෝ කටයුතු කරමින් යහපත්ය ඇති කරගත්තාම පෞලියේ සමගිය, සමාජයේ සමගිය, යහපත සියල්ලම ඇති වෙලා සියලු අභිවෘද්ධිය උදා වෙලා මාර්ගය පාදා ගන්නත් හේතු ලැබෙනවා. ඉතින් ඔය ආකාරයෙන් කටයුතු කරගන්න බලාපොරොත්තු වෙන්න ඕනේ. ඉතින් එතකොට කාය වේදනා චිත්ත ධම්ම කියන මේ හතරම සතර සතිපට්ඨානයේ වැදින විදිහට ප්‍රණීත ධර්ම තෝරාගෙන ඒ අනුව කටයුතු කරගන්න ඕනේ. එහෙනම් මම මෙහෙම යනකොට යන්නේ, මෙහෙම එන්නේ, මේ විදිහට කටයුතු කරන්නේ කුමක් අරමුණු කරගෙන මොනවද? මම ඒකත් දකින්නවා. හීන දහමේ වෙන් වෙලා මධ්‍යම දහම සුදු පරිදි කර ගැනීමට ප්‍රණීත දහම වන යථාර්ථය අවබෝධ කර ගැනීම. ඒ වගේම විතරාග, විත දෝෂ, විත මෝහ ගුණ සම්බන්ධ වෙන එබඳු කතා අහන්න, එබඳු කතා කියන්න, එබඳු පරිහරය තුළ එබඳු මානසිකත්වයේ උදා කරගන්න ඒ විදිහට කරන කටයුතු යහපත් විදිහට පරිශ්‍රය වෙනවා. නිවන් මගට හේතු වෙනවා. මෙන්න මේ ආකාරයෙන් දැනගත්තාට පස්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන මේ ත්‍රිලක්ෂණය ප්‍රතිසංවිත් වෙන කතා අත්‍යවශ්‍යම නිවන් දකින්න දහම් වෙනවා. එහෙනම් අනිත්‍ය නෙමෙයි ත්‍රිගණි අනිත්‍ය. අනිත්‍යතාවයේ දුක්ඛතාවයේ අනාත්තතාවයේ හොඳට වැටහෙන විදිහේ දහම් කතා සාකච්ඡා කරන්න ඕනේ, නිතර හිතන්න ඕනේ. ඊගෙන තමයි නිතර භාවනාවට ගන්න ඕනේ. ලෝකයේ එතකොට ලෝකයේ ආදීනව පේන්න පටන් ගන්නවා, නිවනේ ආනිසංස පේන්න පටන් ගන්නවා. ලෝකයේ ආදීනව සහිතයි නිවන සාන්තයි ප්‍රණීතයි කියලා වැටහෙන්න ප්‍රඥාව වැඩෙන්න පටන් ගන්නවා. ඒ සම්මාදිට්ඨියමයි පටන් ගන්නවා. ලෝකයේ ආදීනවත් නිවන ආනිසංසා සිහි කරන හිත සම්මාදිට්ඨියේ යුක්තයි. ඒ හිතන ක්‍රියාවලියක් ගන්න, හිතන අදහස් කරන අදහසක් ගන්න, කල්පනාවක් ගන්න සම්මා සංකප්පයෙන් යුක්තයි. ඊට අනුකූලව ඔහුගේ වචනේ ක්‍රියාත්මක වෙනවා නම් සම්මා වාචාවෙන් යුක්තයි. ඊට අනුකූල කටයුතු ක්‍රියාත්මක වෙනවා නම් සම්මා කම්මන්තයෙන් යුක්තයි. ඔහුගේ ජීවිතයේ ගත වෙන්නේ ඒ ධර්ම තුල නම් සම්මා ආජීවයෙන් යුක්තයි. ඔහු කරන්නා වූ උත්සාහය වීර්ය සම්මා වායාමයෙන් යුක්තයි. ඔහුට වැටහෙන්නා වූ දැනීම වැටහීම ධර්මානුකූලයි සතියෙන් යුක්තයි. ඔහුට ඇලීමෙන් ගැටීමෙන් මුලාවෙන් තොර සාන්ත වූ සැනසීමක් එනවාද, චිත්ත සාන්තියක් එනවාද සම්මා සමාධියෙන් යුක්තයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුව වැඩෙනවා. ඉතින් ওই ටික තේරුම් අරගෙන හැම මොහොතකම ඔය විදිහට සම්මා දිට්ඨි දහම් දකින්න ඕනේ. ලෝකේ දකින් ලෝකේ ආදීනව දකින්නකොට අනිච්ච වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් සීකල ආදීනව දකින්න ඕන. ඒ තමයි ලෝතරා බුදුරන් වහන්සේ ලෝකේ ආදීනව පෙන්වන්න දුන්නේ යථා ක්‍රමී. ඇත්ත ඇති ආකාරයෙන් දැකලා ආදීනව දකින්න. ඒකෙන් නිදහස් වුණාම ලබන සාන්ත වූ ප්‍රණීත වූ නිවීම සැනසීම යථාර්ථීම ලබන්නා වූ නිවීම සැනසීම වෙනවා. මෙන්න මේ දෙක පිළිබඳව යථාර්ථයෙන් කරුණු හොඳින් වටහා ගන්නකම් ධර්මය අහලා ඔය ටිකේ ධර්ම අවබෝධය ලබා ගැනීමට ධර්මය අහන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ. ඒකයි කලේ. ඉතින් එහෙම කටයුතු කරගෙන යනකොට නිවන් මාර්ගයට බාධා නැති විලං යහපත් මඟ ලැබෙනවා. මේ ක්‍රමෙන් ලැබුණ කරගන්නවා.